මේ විවිධ ධර්ම පොත්පත් කියවනකොට ඒ වගේම විවිධ ධර්ම දේශනා බොහෝ අවස්ථාවලදී ඇසෙන වචනයක් තමයි සංස්කාර කියන වචනේ. ඒ වචනේ පිළිබඳ නිවැරදි අර්ථනිරූපණයක් දන්නේ නැත්නම් ඒ අදහස දන්නේ නැත්නම් බොහෝ විට ධර්මය පදනවා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන නිසා අද අපි මේ සංස්කාර කියන වචනේ අරමුණු කරගෙන තමයි ඒ වචනේ මාතෘකාව කරගෙන තමයි සංස්කාර කියන එකේ පොදු අර්ථයක් තියෙන ඕනෑම තැනකට යොදාගන්න තියෙන අර්ථයක්. ඒක තමයි යම් කිසි දෙයක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගන්නා ඵල ධර්ම වලට කියන පොදු වචනේ තමයි සංස්කාර කියන්නේ. යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් ඵලයට කියනවා සංස්කාර කියන වචනේ. ඒ මේ සංස්කාර කියන වචනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ගැන විස්තර කරන තැන තියෙන සංස්කාර කියන වචනේ. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා දී වශයෙන් දක්වන තැනවල එතන සංස්කාර කියන වචනේ කතා කරනවා. කා සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියලා එහෙම සංස්කාර වචන කියන වචනේ වෙන තැනක් තියෙනවා. සබ්බ සංඛාර සමතෝ සම්භූ පරිපටි සම්භෝ සංනක්ඛයෝ වේදාගෝ නිරෝධෝ නිබ්බානං කියන ඒ නිර්වාණ විස්තර කරන තැන සංස්කාර කියන වචනේ පෙන්වන කරලා තියෙනවා. ඊළඟට අවිද්‍යා සත්‍ය සංඛාර අවිද්‍යාංස සංස්කාරය කියන සංස්කාර පත්‍යා විඥාන සංස්කාර වෙනස විඥානය ඇති වෙනවා කියන තැන ඒ පටිච්ච සම්පාදයේ විස්තර කරන තැන සංස්කාර කියන වචනේ දැක්වෙනවා. මේ හැමතැනම තියෙන සංස්කාර කියන වචනයට පොදු අර්ථයක් අපි ප්‍රකාශ කරේ ඕන කෙනෙකුට කියලා ගන්න පුළුවන් හේතු නිසා හටගත් ඵල ධර්ම කියන එක. නමුත් මෙතන මේ පංචස්කන්ධ ගැන බලමින් කතා කරද්දී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන එතන සංඛාර කියන්නේ අභිධර්මයේ හැටියට අපි කතා කරනවා නම් වේදනා සංඥා කියලා ඒකයි සිිත ධර්ම දෙක හැර අනිත්‍යයි සිිත ධර්ම 50ද. ඒ කියන්නේ අපි දැන් මේ පොත්වල දක්වලා තියෙනවා කායිතිස්ස 52. මේ 52 න් වේදනාව වේදනා ස්කන්ධයට අයත් වන නිසා සංඥාව සංඥා ස්කන්ධයට අයත් ධර්මයක් නිසා ඉතිරි කායිතිස්ස ධර්ම 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියන එක ඒ අභිධර්ම පොතේ තියෙන කාරණාවක්. මේකේ ප්‍රායෝගික වශයෙන් හේතරන්න තියෙන වැදගත් භාවයක් අපිට නෑ. ප්‍රායෝගික වශයෙන් එතන සංස්කාර කියන වචනේ බුදුහාමුදුරුවෝ බොහෝ විට විස්තර කරලා තියෙනවා. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන වචනේ. මේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධය කියන තැන ඒ සංස්කාර කියන වචනේ විස්තර කරන්නේ ඒ විදිහට. කියන්නේ රූප පිළිබඳ රූපයක් අරමුණු කරලා එහෙට තියෙන රූපේ ඒ අරමුණු කරගෙන යම් කිසි සිතින් ධම්ම ටිකක් ඇති වෙනවා නම් ඒව සංස්කාර. කනට හෙන ශබ්ද, ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන විනිද ස්පර්ශ, ඒ වගේම මනසට හමුවන ධම්මාරම්මන වශයෙන් හඳුන්වන විවිධ අරමුණු ආය ආරම්භණය හමුණාට පස්සේ අරමුණු හමුණාට පස්සේ 15 වන සිටිවිලි ධම්ම ඔක්කොටම තියෙනවා පොදුවේ සංස්කාර කියන වචනය. ඒකයි රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්කේ. රූප පිළිබඳ සිටිවිලි, ශබ්ද පිළිබඳ සිටිවිලි, ගන්ධ පිළිබඳ සිටිවිලි, රස පිළිබඳ සිටිවිලි, ඒ වගේම කායක දැන ස්පර්ශ පිළිබඳ සිටිවිලි, මනසට දැනෙන විවිධ ආරම්මණයන් පිළිබඳ 15 වන සිටිවිලි. එන මේවට තමයි පංචස්කන්ධ කතා මේදී සංස්කාර කියන එක අපි යොදාලා තියෙන්නේ. වෙනත් දෙයක් හිතන ගන්නට බෑ. දැන් අපි අවිද්‍යා පත්‍ය සංඛාර කියන දේ පටිච්ච සම්පදාය විස්තර කරන සංඛාර සංඛාර කියන වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට එතන සංඛාර කියන එක ඕක ගන්න බෑ. ඒ කියන්නේ රූප සංකේතන, ශබ්ද සංකේතන ආදී ඒවා ගන්නට බෑ. එතන තියෙන්නේ අවිද්‍යා පත්‍ය ප්‍රඥාදි සංඛාර, අවිද්‍යා පත්‍ය අපුඤ්ඤාන් සංඛාර, අවිද්‍යා පත්‍ය ආනන්දාදි සංඛාර කියලා එහෙම බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අවිද්‍යාව නිසා ඒක නොදක්කම විද්‍යාව කියන්නේ මොනකම නිසා කුසල රැස් කරනවා. කුසල කර්ම පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර කුසල කර්ම. ඒ වගේම ආනන්දාවි සංඛාර ආනන්දාවි කියන්නේ මෙතන ධ්‍යාන සෙට්ටුවට කියන වචනය. අවිද්‍යාව නිසා ධ්‍යාන සෙට් ඇති කරන සංස්කාර. එතකොට එතන අවිද්‍යාව ප්‍රත්‍ය සංඛාර කියන තැනින් අදහස් වන්නේ කුසල අකුසල කර්ම. අන්නේ වනේ එතකොට සංඛාර පත්‍ය විඥාන කියන තැනත් එතනත් අදහස් කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන දෙවන අවස්ථාවේදී දැක්කේ සංඛාර වශයෙන් විතරමන්නේ අරිස්සන්න සංකේතය. ඒකට අපි එතන සම්පාදයේදී සංඛාර කියන වචනේ තේරුම් ගන්න ඕනේ කොන්න ප්‍රේ ආකාරයේ. මේදී ඔබට මන්දාන තව කොටසක් අපිට කියන්නට තියෙනවා. ඒක කියන්නේ ඉස්සරහ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන වචනේ තුන බුදුහමෝ දක්වපු තැන තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙනවා. ඒක ගැන කියලා ඊට පස්සේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකට ওই කාරණාව සම්බන්ධ කරලා දෙන්නම්. දැන් එතන අර කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන වචනේ ඒ මහා වේදන්න තුල වේදන්න සූත්‍ර වල දක්වලා තියෙනවා. මේ නෝද සමාපත්තියට කෙනෙක් සමවදින විට බලමෙන් බලමින් නිරුද්ධ වූ යන සංඛාර සහ නිරෝධ සමාපත්තිය නැගිටින විට බලමෙන් බලමින් පහළ වන සංස්කාර විස්තර කිරීම සඳහායි ওই වචන තම බොහෝ විට යෙදලා තිබෙනවා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදින්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනාගාමීකෝ පහත් වෙලා සිටින්නට ඕනේ. ඒ වගේම ධ්‍යාන අක්‍රමති වෙන්න ඕන. ඒ ධ්‍යානයෙන් සංඥා සංඥා ඇතිනේක පස්ව එන් කියන සංඥා වේදනා ආදී දෙන් කරලා නැත්තම් ඒක පාදක කරන ඇති වෙන නිර්වාණ ධාතුව දැකලා ඒ නිර්වාණ ධාතියේ තියෙන සංඥා වේදනාවෙන් කිරීම තුළින් නිරෝධ සමාපත්තිය සමාදින්න පුළුවන්කම තිබෙනවා තවත් ආකාරයක් ඇති. විශේෂයෙන්ම මෙතන නම් මෙතනම නිරෝධ සංස්කාර මොකක්ද? එතකොට ආස්කාර ප්‍රසංකාරේ මනෝහරි අරමුණු කරගෙන අපි භාවනා කරනවා නම් කලින් ධ්‍යානය කියන්නට ඕනේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය කියන්නට ඕනේ. දෙවෙනි ධ්‍යානය කරනකොට විතක්ක විචාර දෙක නිරුද්ධ වෙනවා. එතකොට විතක්ක විචාර නිරුද්ධ වෙනවා කියන්නේ එතන වචී සංඛාර නිරුද්ධ වෙනවා කියන එක. විතක්ක විචාර නැත්නම් සිතෙන් අරමුණකට නැවත නැවත සිත පත්වන්නේ නැත්නම් ඒක අපේ වචන පිටකරන්නට බෑ. විතක්කයක් තියෙනකොට විචාරය සයරමුණේ සිත පැතිරියම තිබෙන්නට ඕන. එහෙම නැත්නම් අපිට වචන වචන කියන වචන කවදාම පිටකරන්නට බෑ. මේ විචක්ක විචාර නිසායි ඒවා ප්‍රවතින නිසායි ප්‍රයත්න කරන නිසායි අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දෙවන ධ්‍යානයේ යනකොට පළමුවෙන්ම විචක්ක විචාර දෙක සම්පූර්ණ වෙනවා. එතන එතකොට ඒක කියන්නේ වචී සංස්කාර කියලා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයට ගියා. මේ තියෙන විරුද්ධ වුණා. හතරෙන් ධ්‍යාන කරනකොට සුඛය නිරුද්ධ වෙලා උපේක්ෂාය කන්නතාවට සිදුපත් වෙනවා. මේ හතරෙන් ධ්‍යානයේදී ආස්කාශ ප්‍රසාර සම්පූර්ණයෙන්ම නොදෙනී යනවා. නැති වෙලා ශරීරයේ ආස්කාශ ප්‍රසාර සම්පූර්ණයෙන්ම වාගෙන තියෙවක් නැද්ද කියන්නේ. ආස්කාශ ප්‍රසාර සිදු නොවනවා නෙවෙයි. නමුත් සමාගයේ සිට කිසිසේත් මහසු වෙන්නේ සම්පූර්ණයෙන් නැතර වුණා වගේ තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ කප්පිය දෙවෙනිමට නිරුද්ධ වෙන සංස්කාරය ඒකට කියනවා කාය සංස්කාර කියලා. එතකොට ආස්කාශ ප්‍රසාරයෙන් වලට කාය සංස්කාර කියන වචනේ මෙතන මුත්‍ය කරන්නේ. ඊට පස්සේ නේ සංඥා සංඥා දෙනින් පස්සේ බල සමෝතේ තියෙන නිරෝධ සංඥා වේදනා දෙන නිරුද්ධ කරන එතන නිරුද්ධ කරන්නේ වාද කියන්නේ චිත්ත සංස්කාර සිිතේ තියෙන සංස්කාර ධර්ම චිත්ත සංස්කාර. එතන තියෙන වේදනාවේ සංඥාවේ ප්‍රධාන වශයෙන්. එතන වේදනා සංඥා දෙකටයි එතන චිත්ත සංස්කාර කියන්නේ. එතකොට නිරෝධ සමාපත්තියන් ආපසු නැගිටින විට පළමුවෙන්ම ඇති වෙන්නේ චිත්ත සංස්කාර. ඊට පස්සේ කාය සංස්කාර. ඊට පස්සේ වචී සංස්කාර. මෙන්න මේක විස්තර කරලා තියෙනවා කොහොමද නිරෝධ සමාපත්තියකදී සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර නිරුද්ධ වන්නේ කියන කතාව. ඒක අපිට ඒ පිළිබඳ ධර්ම දේශනාවක් කරනකොට මෙතන කාය සංස්කාර කියන්නේ මේකේ, වචී සංස්කාර කියන්නේ මෙන්න මේකේ, ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ මෙහෙමයි කියන එක තේරුම් ගන්න ඕනේ. වෙන් පිට යම් තැනක අපි චිත්ත සංඛාර කියනවා නම් අර සංඥා වේදනා නෙවෙයි චිත්ත සංඛාර කියන්නේ. අර මං කලින් කිව්ව රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්බ සංකේතන, ධම්ම සංකේතන කියන කොටස් හයකම එක වචනයක් ප්‍රකාශ කරනවා චිත්ත සංස්කාර කියන්නේ. එතකොට මේ තැන යෙදෙන ආකාරයට අනුව මේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් එයා ආකුල ව්‍යාකුල සත්‍යයකට පත්වන්න පුළුවන්. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනේ විස්තර කරනකොට අපි ප්‍රකාශ කළා එතන කුසල ලක්ෂණ කරුණේ කියලා. බුදුහමෝ පටිච්චසමුප්පාදේ වේදාකාරයෙන් විස්තර කරපු විවිධ දේශනන් තිබෙනවා. මේ දේශනාතර දේශනා අපිට තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? සංඛාර කියන්නේ මොනවද කියලා. එතන අර පුඤ්ඤාංසංඛාර අඤ්ඤාංසංඛාර කියන්නේ නැතුව බුදුමහමෝ කියනවා කාය සංඛාරය, වාචී සංඛාරය, චිත්ත සංඛාරය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංස්කාර කියන්නේ මොනවද මහණෙනි කියලා අහලා ඒකට පිළිතුරු වශයෙන් තමයි දැන් කන්නේ කාය සංඛාරය, වාචී සංඛාරය, චිත්ත සංඛාරය. ඉතින් ඔය දැන කාරී ප්‍රතික්‍රියක පස්තරෙන් නහඳුරුව ඉතින් මේ කොහොමද අවිජ්ජාතින් මේ ආස්වාද ප්‍රසවාස කියන්නේ ආස්වාද ප්‍රසවාස වලින් කොහොමද නැවත උපදීම සිදුවන්නේ ආදී කිව්වොත් එන්නේ යාකට ඒ යාට උත්තර දෙන්න බැරි නෑන්නේ. ඉතින් මෙතෙන්දී මේක තේරුම් ගන්න ඕනේ ඒ කාය සංඛාර වචී සංඛාර සිත් සංඛාර කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර ওই කලින් කියපු වාක්‍යයේ සඳහන් වෙයි. කයින් යම් කිසි ක්‍රියාදාමයක් කරනවා නම් ඒකට කාය සංඛාරය කියලා කියනවා. වචනේ යම් කිසි ක්‍රියාදාමයක් වචින් සංවචේ වචනේ සිට වචන පිටකනකට සිටින සංස්කාර ධර්ම වලට වචින් සංස්කාර කියනවා. ඒ වගේම සිතුම් යම් කිසි දෙයක් සිතනකොට පහළ වෙන සිතිවිලි වලට චිත්ත සංස්කාර කියනවා. මෙතන පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියන්නේ කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, සිතින් කරන ක්‍රියා කායික වාචික මානසික ක්‍රියා. එතකොට මේ ක්‍රියා කරනකොට බුදුහාමුදුරුවෝ කර්මය විස්තර කරන බොහෝ අවස්ථා ටිකක් ගන්නෙ චේතනාම් වික්‍රේ සම්මං වදාමේ චේතනිස්වා සම්මං කරෝති කායේන වාචා මනස. කායේන මනස ඒ කියන්නේ චේතනාවම මහන්නේ මම කර්මයක් කියනවා. චේතනාවක් ඇති වුණාට පස්සේ කායේන ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා, මනසෙන් ක්‍රියා කරනවා. විසනාපසකම් නැස්කන. එතකොට අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන කියපු පුඤ්ඤානි සංඛාරා, පුඤ්ඤානි සංඛාරා, ආනන්දියම් සංඛාරා වශයෙන් දැක්කපු කර්ම සංස්කාරන් මේ පස්ව වෙනතකදී බුදුහාමුදුරුවෝ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංස්කාර වශයෙන් දැක්කපු අවිද්‍යාව තුන සිදුවන ඒ සංස්කාර ධම්ම එකම දෙයක් මොකද්ද? දෙකම කර්ම සත්‍යයි. සොටක ධර්මයේ කිසිම පැටලීමක් නැත්නම් පැහැදිලි විසමාරයේ ධර්මයේ දීජක අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන දෙදෙනා සංස්කාර කියන වචනේ ඊට අමතරව අපි එතන කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංස්කාර අර්ථ දෙක කියන නිර්වචන විස්තර කරලා පෙන්නනවා. ඊළඟට කියනවා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, ඔය වය ධම්මා සංඛාරා, කාය ධම්මා සංඛාරා කියන්නේ මෙන්න මේ වගේ. එතන කියන්නේ හේතුයෙන් හටගත් සියලුම ධර්මයි සම්බේ සංඛාරා කියන්නේ. එතන අරගෙන අපිට සම්බේ සංඛාරා අනිත්‍යා කියනකොට අපිට කියන්නේ නෑ මේ රූප සංජේතනන්නේ අර මේ පංචස්කන්ධේ සංස්කාර ස්කන්ධේ පමණක් කියලා. නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන තියෙන දේ පමණක් කියලා එතන කියන්නේ බෑ. සම්බේ සංඛාරා අනිත්‍යා, සම්බේ සංඛාරා දුක්ඛ ආදී වශයෙන් දැක්කෙන තැන ධම්මයක් හේතුයෙන් හටගත්තා නම් ඒ හේතුයෙන් හටගත් සෑම දෙයක්ම අනිත්‍ය දුක්ඛය ආදී වශයෙන් මෙතන දක්වනවා. එතකොට ඒ අත්දැකීම එතනින් තේරුම් ගන්න එක කාරණාව. ඊළඟට දක්වලා තියෙනවා ඒ නිර්වාණය ගැන විස්තර කරනකොට නිරෝධ සංඥා ආදී විස්තර කරනකොට සම්බ්බ සංඛාර සමතෝ සම්බෝ පරිපරේ සම්බෝ සංහප්පයෝ විලාභෝ නිරෝධෝ නිබ්බාන. නිර්වාණය විස්තර කිරීම සඳහා ඉදන වචන ටිකක්. සම්බ්බ සංඛාර සමතෝ සියලුම සංඛාර සමනේ වූත. එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. මෙතෙන්දී සංස්කාර කියන්නේ අර කලින් කියපු වචන සඳහා කියන දේවල් ගන්න බෑ. මේ ඵල සමූහයකට සම්බන්ධ වෙන සිදෙනවා නම් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පල සමාජයක තියෙනකොට නිර්වාණ ධාතුව අද්දකිනවා. නිර්වාණ ධාතුව අද්දකින්නේ යම් කිසි සියොන් දැනීම මාත්‍රයක් පවතිද්දී. ඒ කියන්නේ දැනීම නැත්නම් ඉඳ ගියා වගේ සත්‍යන්න නිවන තිය මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා නිවන කියන්නේක යම් කිසි සංඥා මාත්‍රයක් තියෙනවා, දැනීම මාත්‍රයක් තියෙනවා, ඉඳ ගියා වගේ ඒ සම්පූර්ණ සිහිනත් කළා වගේ සත්‍යන්නේ. මෙතන ඒ නිර්වාණ ධාතුව අද්දකින විට ඇති වෙන ඒ චිත්ත සංස්කාර ධර්මයේ අර සියොන් දැනීම හැර අනිත් ඔක්කොම ලෝකයේ තියෙන ධර්ම එතෙන්දී නිරුද්ධ වෙනවා. එතකොට නිවන අරමුණු වෙනින් පවත්නා වූ චිත්තවිනි මාත්‍රේ හර අනිත් ඔක්කොම ධර්ම එතන චිත්ත සංස්කාර සමදෝෂයෙන්. ඔය විසංස්කාර ගතන චිත්තං කියලා එහෙම බුදුහාම ලෝකෙට කියන සංස්කාර විරහිත සත්‍යය තමයි ඒකට පස්වනයි කියන. මේ විදිහට විවිධ තැන්වල ඒ සංස්කාර කියන අර්ථය දක්වලා තියෙන්නේ විරුද්ධ අර්ථයන් දැක්වීම සඳහා. මේවා වැරදි විදිහට දේශනා කොටම එකම අර්ථයක් ගන්නවා නම් ගන්නකොට හේතුකින් අඩපත් ධර්ම කියන එක. මේ හැර අනිත් තැන්වල තියෙන සංස්කාර කියන වචනේ තවත් තැනකට යොදාගෙන අපි ධර්මයේ තේරුම් ගන්නට ගියොත් අපිට ඒ ධර්මයේ හරියට පැහැදිලිව තේරුම් ගන්නට බැරි වෙනවා. මේ සංස්කාර කියන වචනය පිළිබඳ සරල ඒ කියන්නේ විවිධ තැන්වල දෙන ආකාර අනුව කියපු සරල විස්තරයක්. තවත් තැන්වල සංස්කාර කියන වචනේ යොදලා තියෙන මේ ඔක්කොම කියන විදිහට මෙතන මේ ධර්මයේ ඉදිරිපත් කරන කාරණේ නෙවෙයි. ඒක නිසා අපි එතන මේ සංස්කාර යොදන තැන් ගැන කතා කරන කතාව අයින් කරමු. මේක පොළොන් නම් ඔය ඕම දේවල් සුද සංස්කාර ධර්ම මේ සෑම සංස්කාර ධර්මයක්ම නිරන්තරයෙන්ම අනිත්‍ය කරනවා නිරුද්ධය දයනවා මේ නිරන්තරයෙන් අනිත්‍යක දුස් නිරුද්ධමින් ඥාන සංස්කාර ධර්ම තුළ ප්‍රත්‍යක් වශයෙන් ආත්මයක් වශයෙන් ගන්නට කිසිවක් ඉති වෙන්නේ ඔක්කොම නිරුද්ධ වෙලා ඉස්සී යනවා සත්‍ය අත්දකින්න ඕන. මේ මාධ්‍යකාට පස්සේ තමයි කෙනෙකුට ඊළඟට නිවන කියන්නේ පුරංකම ලැබෙන්නේ. ඒ නිසා භවනා කරන අය ඉතින් භවනා කරන අවස්ථාවේදී සංස්කාර කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එතෙන්දී අපි අද රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන තැන සංස්කාර කියන වචනේ ප්‍රමුණක් කතා කළා. නමුත් රූපය සංස්කාරයක්. වේදනාව සංස්කාරයක්. සංඥාව සංස්කාරය. එවගේම විඥාන සංස්කාර. එතකොට මේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධය වශයෙන් දැක්කපු ඒක හැර අනිත් ස්කන්ධ හතර සංස්කාර ධර්ම හේතුන් නිසා හටගත් ධර්ම. මේ උපතෝන සංස්කාර කියන වචනේ කියනවා. දැන් මේක සංස්කාර කියන වචනේ පොඩි අරගෙන බලන භාවනා කිරීමෙන් හදේතුවන්නේ එහේ ගත්තොත් එහ සංස්කාර ධර්මයක්. ඇහැට පෙනෙන රූප ගත්තොත් ඒක සංස්කාර ධර්මයක්. ඒ වගේම ඇහැ රූපයෙන් ගැටීම නිසා යම්කිසි චක්ඛුඥාන සිතක් දැනීමක් පහළ වෙනවා නම් ඒක සංස්කාර ධර්මයක්. ඒ චක්ඛුඥාන නිසා පහළ වෙන චක්ඛ සම්පස්සිතිය නම් ඒක සංස්කාරයක්. ඒ චක්ඛ සම්පස්සිතිය නිසා යම්කිසි චක්ඛ සම්පස්සිත වේදනාවක් ඇති වෙනවා නම් චක්ඛ හෝ දුක්ඛ මෙදහස් වේදනා ඒක සංස්කාරයක්. ඒ රූපේ හඳුනාගත්තනම් රූප සංඥාවක ඒ රූප සංඥාව සංස්කාරයක්. ඊළඟට ඒ රූපය පිළිබඳ යම් කෙනෙකු සංචේතන පහළ වුණා නම් අර කලින් කියපු රූප සංචේතන කියලා ඒ සංචේතන සියල්ල සංස්කාර. රූපේ පිළිබඳ කවරාකාරයෙන් සිටින කුසලාරි අකුසලාරි නැත්නම් මේ රූපේ අනිත්‍යයි දුකයි නාමයි කියලා හරි මේ රූපේ තියෙන පටිවිදා භූතී දෝවා ධාතු කියලා හරි කොහේ ආකාරයෙන් සිටින පාස්තන ඔක්කොම රූප සංචේතන. මේ ඔක්කොම සංස්කාර ධර්ම. ඊළඟට රූපේ නැවත නැවත බලන්නට ඕනේ කියලා අදහසක් පහළ වෙනවා නම් රූප විතක්කයක් ඇති වෙනවා නම් ඒකත් සංස්කාර ධර්මයක්. මේ දකින ලද රූපේ නැවත නැවත සිතින් විමස විමසා ලස්සනයි හොඳයි කැතයි නරකයි ආදී විවිධ ආකාරයෙන් බලනවා නම් එතන රූප විචාර ඒකත් සංස්කාර ධර්මයක්. ඊළඟට රූපේ අරමුණු කරගෙන පහළ වෙන විවිධ ක්ලේශ ධර්ම තමයි. ලෝභය ඇතිවෙන්න පුළුවන්, දේශය ඇතිවෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇතිවෙන්න පුළුවන්, වෛරයක් දැනෙන්න පුළුවන්, විවිධ දේවල් පහළ වෙන්න පුළුවන්. කුසල්ලාරි අපසල්ල රෝහණයක් එන්න පුළුවන්. එතකොට මේ විදිහට පහළ වෙන යන්තර රූප සංහාව ප්‍රමුඛ වූ අපසල ඔක්කොම අපසල ධර්ම ඒ වගේම මේ රූපේ අතුරු කරගෙන යන්තර සංකේතන පහළ වෙන කුසල සංකේතන මේ ඔක්කොම සංස්කාර ධර්ම. එන්න මේ ඔක්කොම ටික අහගෙන බලන්නට ඕනේ මේ අනේ කියන එක හේතුන් හතරක් ධර්මයක් මම හෝ මගේ ආත්මය කියලා මේ කරන්නට කිසිම සුදුසුකමක් මේ කරන්නට නැහැ. ඒ වගේම ඇහැට පෙනෙන රූප, ඒ වගේම රූප මෙලිය නිසා පහළ වූ නාම ධර්ම අරකමින් කියපු විතර කරන නාම ධර්ම ඔක්කොම මේ ඔක්කොම සංස්කාර ධර්ම කියලා තේරෙනවා. මේ සංස්කාර ධර්ම කියලා අවබෝධ වෙනකොට මේ අවබෝධ කරන අවබෝධය සංස්කාර ධර්මයක්. මේක තමයි වැදගත් කරනවා බොහෝ දෙනෙක් ඕක කරන්නේ කරන්නේ ටිකම නිසාම මම භාවනා කරනවා මම තමයි මෙයාව බෝධ කරන්නේ මට මෙහෙම ධර්ම ඥානයක් තියෙනවා ඒ ආදී වශයෙන් ඒක මම ආයෙ කරනවා මගේ කියලා ඉතලා ඒකද ආත්ම දෘෂ්ටි දීලාගෙන කටයුතු කරන තාක්ෂයක් තියෙනවා මෙතන මුළු විශ්වයම තියෙන සංස්කාර ධර්ම හැර අනුකූලන්නේ ඒකට මේ හැම එකක්ම සංස්කාර වශයෙන් දකින්නට ඕනේ ඒ දකින්නකොට සම්බන්ධ මේ සෑම දෙයක්ම සංස්කාරණයක් දකින්නේ මම නෙවෙයි මේ දකින්නෙත් මගේ සිත තුළ තියෙන සංස්කාර ධර්මයක්. මගේ සිත කියලා හිතනනම් ඒකත් සංස්කාර ධර්මයක්. මෙතන සංස්කාරම ඇති වෙනවා සංස්කාරම පවතිනවා සංස්කාරම නැති වෙනවා. සංස්කාර සංස්කාරාරමුණු කරන්නේ මේ ක්‍රියාවන් නැතිගේ. මේක තේරුම් ගන්න. කියන්නේ සංස්කාර සංස්කාරාරමුණු කරන්නේ මේ සංස්කාර ධර්මයන් පවතිනවා. සංකීර්ණයි. ඒ කියන්නේ හේතුන් එක්ක සංස්කාරයක් ඒ සංස්කාරය අරමුණු කරගෙන මේක ඇහැයි කියලා අපි මෙන්න සංස්කාර ධර්ම ටිකක් ඇති කරගන්නවා. රූපයේ කියන සංස්කාරය මේක රූපයේ කියලා ඒක සංස්කාර ටිකක් ඇති වෙනවා. නැත්නම් රූප සංඥාවක් අපිටම මේ මොඳයි ලස්සනයි ගැටයි ගැනීමේ මිනිස් කාගේ විඩාකාරී සංඥා ටික ගන්නවා. ඒ සංඥාවක් තමයි සංස්කාර. ඒවා සංඥා ඇති කරගන්න මේක මෙහෙම රූපයක් කියලා දැනගන්න සංඥා ඇති කරගන්න එක දැනගන්න එක සංස්කාර ධර්මයි. මේ විදිහට සංස්කාර සංස්කාරම අරමුණු කරන්නේ සිදුවන ක්‍රියාදාමයන් මෙතන තියෙන මේ සෑම සංස්කාරයක්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙහෙම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනකොට මේ සංස්කාරවල ධම්මයක කිසිවක් ඉතිරි වෙනවද කියලා බලන්න. එතකොට තමයි තේරෙනවා මේ කිසිම සංස්කාරයක ධම්මයක කිසිවක් නැහැ. මේ ඔක්කොම අනිත්‍යකම විරුද්ධ වෙලා යනවා. දැන් මේ ජීවිතේ අපි රූප දැකලා කොයිතරම් සිතෙවිලි කියන්නට ඇද්ද ඒ රූප දැකපු සිතෙවිලි දැන් එකක්වත් නැහැ. ඒ වගේම තමයි මේ මොහොතේ මේ ඇස් දෙක ඇදලා රූප වෙන්නේ ඇස් දෙක දිහින් ඉඳලා රූප දැක්කේ නෑ. ඉතින් මේ රූප පෙනෙච්ච ගමන්ම පහළවෙලා සිතෙවිලි දැන් මෙතන නැති වෙනවා. මෙතන මම කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ. මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ. මේක අවබෝධ විය යුතුයි දැකිය යුතුයි. අන්නේ ඉන්ද්‍රියක ඇහැ පිළිබඳව පහළ වෙන මේ සංස්කාර ධර්ම ටික කොහොම හිතින් අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගන්න මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය කියන නිසා අනිත්‍ය කියන බව දැකලා ඒ අනිත්‍ය කියන නිසාම මේවා අනාත්මය කියලා දකින්නට ඕන. ආත්ම නෙවෙයි මම හැරිලා මා කියන්නේ. ඊට පස්සේ මේක අන්න කියනක සංස්කාර ධර්ම ඒක නිසා වැඩගත් ධර්ම. නිකන් නෙවෙයි. ඒ කියන්නේ අපි මෞපසතාවේ යම් කිසි හේතුවක් නිසා මෞපසදී මේ ශරීරය වැඩෙන්නට පටන් ගන්නවා. ඒවත් හේතුන් නිසා වැඩෙන. ඊට පස්සේ මේ කන පාය කලින් දොටි පිටි කනක් ආවා. ඒක ආයෙත් ආහාර කර්ම ආදී විවිධ හේතු නිසා. එතකොට මේ කන බහින ශබ්ද සංස්කාර ධර්ම. යම් යම් හේතු නිසා හටගත්තා. දැන් මම මේ පච්චන පිට කරනවා මේ ධර්මයේ දේශනා කරනවා මේකත් සංස්කාර ගොඩක් නේදලාගෙන ඒ සංස්කාර කොට දරාගෙන යන හේතු තියෙනවා. මොකද මෙහෙම ධර්ම දේශනයක් කරන්න ඕනේ කියන සිතිවිල්ල ආයේ සිතන පොලේ ධර්ම කාරණා හිතට ගලම නැති වෙනවා. මාතෘකාවේ කොටේ ඒවා ශබ්ද ප්‍රසමයේ ඒ මතුපිටින් මේ වචන දෙක පිළිමේ අදහස් පහල වෙනවා. සවන් හරය තුලින් ඒවා උලංග වාගේ ගමන් කරනවා. ඒ වලන දාස්තුල තොල්ලල අදින් මේ වදින ආවේදී වාගාරීමේ එතකොට ඒවා ශබ්ද බවට පරිවර්තනය වෙනවා. සිතින් ඒක හසුරවනවා. මෙතන තියෙන්නේ සංස්කාර ධර්ම කොට. එහෙම මොකක්වත් නෙවෙයි. එතකොට ඒ ශබ්දය අහනවා. අහනකොට මේගේ කන තුළ ශෝත විඥානයේ පහළ වෙන ශබ්දය දැනීමේ පිළිබඳ දැනීමක් ශබ්දයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ නිසා කනේ මේ ශෝත විඥානයේ පහළ වෙන සුඛේ නමුත් කන ඇත්ත ශබ්දයේ වැඩි වීම නිසා ඒක පහළ වෙන නිසා ඒක ශෝත විඥානය කියනවා. එතකොට මේ ශෝත විඥානය සංස්කාර ධර්ම. ඒක නිසාට ගැටය. මේ ශබ්දයේ තියෙනෝනේ කන සිද්ධියේ නිකන් හොඳට ඇහෙන කනක් තියෙනෝනේ දෙහි කෙනෙක් නෙවෙයි. එතකොට එහෙම කෙනෙකුට ඉන්නේ. එතකොට මේ කනේ ශබ්දයේ වටින්නට ඕනේ අපේ මානසික ආර්ථයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි බරපතල වෙන ප්‍රශ්නාවක් නැන් ඉඳලා ඉන්නේ නින්දගෙන නින්දට ගිහිල්ලා ඉන්නවනම් ඒ නැතිකලා වාඩි තියෙනවනම් කන කොච්චර හොඳ තිබුණා ශබ්ද කොච්චර තිබුණා ගිහිල්ලා වැඩුණට ශබ්ද තරංග ගිහිල්ලා කම්බලේ කම්පණය කළාට ඒක දැනීම බාට පරිවර්තනය වෙනවානේ. ඒක නිසා මේ හේතුන් රාශියක් ඇතුළේ කඩදාසියක් මේක සංකේත සංස්කාර ධර්මයක් කියන්නේ. එතකොට ඇහෙන ශබ්දය සෝත විඥාන බව සෝත විඥාන කැටුණාට පස්සේ ඇහෙන ශබ්දය සෝත විඥාන කාය තුන් දෙනාගේම එකතුවක් තමයි සෝත සම්පස්සේ කියන්නේ ඒකත් සංස්කාරයක් ස්පර්ශ කරනවා ඒකත් සංස්කාරයක් ඉතින් ඉතින් වේදනාවක් දින දෙනවා ඒ සම්මතයෙන් මහතී නැත්නම් දුක් වේදනාවක් ඇති වෙන පටිගයක් ඇති වෙන මොනවද මේ කියන්න පුළුවන් අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා එහෙම තේරෙන්නේ නැතිවම ධර්මයේ මේක තේරෙනවා කියලා ඒක උපේක්ෂා වේදනාවක් ඇති වෙන පුළුවන් ඒ ධර්මයේ අද්දක දැක කියන ධර්ම සීතියක් ඇති කරගෙන ඉන්නවා එතන ඔබට සුඛ වේදනාවක් දැනෙන්න පුළුවන් නිර්මිත සුඛ වේදනාවක් මේ ආදී විවිධ වේදනා අපහසුවන්න පුළුවන් මේ වේදනා ඔක්කොම හේතු නිසා හටගත්තාම මේ කාණ්ඩයට ගොස් මේ සබ්දේ ස්පර්ශ වෙච්ච නිසා වේදනාවක් ඇති වෙන්නේ නැත්නම් මේ වේදනාවක් තියෙන්නේ ඒක පරිසේ කාන්තෝත් සම්පස්සේ තුනේ මේ එක සංස්කාර ධම්මය. ඊළඟට සෝත සම්පස්සේ නිසා ඇති වන මේ සෝත සම්පස්සේ ජා වේදනා ඒක ඊට පස්සේ අපිට ඕනනම් මේ හදපත් මේ අභ්‍යන් පංචම් වේදේ සංසංජානාති කියලා කියන අපි දැන් විඳිනවා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි වන්දහට මේක සැප වේදනාව මේ දුක් වේදනාවක් කියලා කුසල් සිත්තිය. මේවා සංස්කාර ධර්ම. අර අවිද්‍යා පත්‍ය සංස්කාරා කියන තැන සංස්කාර ධර්මයන් වල කියන කුසල කුසල කම්ම සිදුවන්නේ. එතකොට මේ කන මේ සද්දේ පිළිබඳ ධම් කිසි අර්ථයේ තේරුම් ගන්න මේ කියන දේ මේකයි මේකයි කියලා වදිනවා මේ පිළිබඳ සිතේ පරම්පරාවක් වෙනවනේ චිත්ත සංස්කාර ධර්ම. ඒවත් ඔක්කොම සංස්කාර. ඉතින් විද්‍යාකාර සිතේ ධර්ම ආශ්‍රම මේ සම්දේ කණේ වැඩි වෙන නිසා ගලාගෙන යන මෙන්න මේ ඔක්කොම සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැතිවා. දැන් මේ ධර්මයේ මුලදී අහනකොට පැවති ඒ සිතිවිලි එකක්වත් දැන්නේ. ඒව එතනම ඇතිවෙච්ච ගමන්ම වෙන තැනකට නොගොස් එතනම නිරුද්ධ වෙනවා. එහෙමයි මේකේ රූපේ. එතකොට ඊවැදෙත් ආපස්ස සැරිලා අපි දැන් සිතින් බැලුවොත් එහෙනම් ධර්මයේ පටන් ගන්නකොට ඉස්සල්ලාම පටන් ගන්නකොට තිබුණු සිතුවිලි දැන් කොහොමද අපි ආපස්ස සැරිලා බැලුවොත් එහෙනම් මොනවද සිතුවිලි නැහැ කියලා තේරෙන්න ඕන. සම්පූර්ණ නිරුද්ධලා ගිහිල්ලා මේ ගන්නේ නැහැ මොකක්වත් කරන්නේ. මේ සංස්කාර අනිත්‍යයි අනිත්‍ය නිසාම නිරුද්ධ වෙන්න. නිරුද්ධ වීම දකින්නට ඉතාම පහසු ක්‍රියාවක් භාවනාවේ සම්මත විදර්ශනා වශයෙන් ඉඳී සිටේ සමාධිය ප්‍රඥාව දෙකම දිනු වෙන තැන ඒකට නැති කෙනෙකුට නිරුද්ධ වීම දකින්න අවශ්‍යවන්නට පුළුවන්. එතකොට මේව නිරුද්ධ වෙලා ගියාට පස්සේ මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මයක් යන්නේ මොකක්වත් ඉතිරි වෙන්නේ. මේ සම්බේ දැන් අපි ධම්මදේශනා කරලා පස්සේ මේ ඇයිද මොකක්වත් මේක පිළිබඳ දෙකින් එකක්වත් හේතුවන්නේ. දැන් මේ අහන සිතේ ධම්ම පරම්පරාව මම මගේ නම් මේ විදිහට සම්පූර්ණයෙන් උපදෙලා ගියාට පස්සේ මම කියන්න මගේ කියන මොනවද ඉතකම කිසිමක් නෑ. ඒක නිසා ඒක තේරුම් ගන්න මෙතන තියෙන්නේ සම්පූර්ණම අනිත්‍ය සංස්කාරයක් විරුද්ධ වෙන සංස්කාර ධම්ම රාශියක් ඒ වගේම මේක මම කොහොමදී නෝන අනාත්ම සංස්කාර ධර්ම මේ සංස්කාර අනිත්‍යයි ඒ වගේම නිරුද්ධ වෙනවා කිසිවක් සේසවන්නේ නැහැ මේවා හරියට දකිනකොට මේ සෑම අවස්ථාවකදීම ගෙන තෙන කුමේ සිට ශුන්‍යතාවයට පත්වන්න ඕන හරියට දකිනවා නම් රෑ පිළිබඳ දැක්කත් එහෙම ශුන්‍යතාවයක් ඇති වෙනක් පත්වන්න ඕන අන පිළිබඳ මෙහෙම දකිනකොට ශුන්‍යතාවයට සිට පත්වන්න ඕන මේ විදිහට නාසය ගැන අපි ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ ගෙනීමට වලට ගියම ඒ අද්දකින රසයේ පිළිබඳ විවිධ සුඛීනි පහළවන්නේ කොහොමද? මේක රසවත් එකක්, මේක නිරස එකක්, මේක ගුණ එකක්, මේක අගුණ එකක්, මේ දුන වැඩි මෙලිසෙන් කීරි වැඩි ඕයු විදිහට මේ ආකාර සිටීරු පහළ වෙනවා. මේ සිටීරු පහළ වුණාට පස්සේ ආසා කරන සිටින් ඉන්න පුළුවන් නැත්නම් නිරස එකක් ගැටෙන සිටින් පහළවන්නේ කොහොමද? විවිධ දේවල් පහළවන්නේ සිටින් ධර්ම තියෙනවා. මේ සිටින් ධර්ම දිවයින් රසයි ගැටීම නිසා පහළ වුණු චිත්ත සංස්කාර ධර්ම ඒවත් අනිත්‍යයි. ඒ වගේම නිරුද්ධ වී යනවා. එම නිසාම ආත්ම වශයෙන් ගන්නට නැහැ. ඒකත් සමීතර ඇහැට කනට දැක්කා වගේ වෙන විස්තර වශයෙන් බලනකොට ඒකේ ශුන්‍යතාවට සිතපත් වෙනවා. ඊළඟට කය. කයත් දැනෙන ස්පර්ශ. ස්පර්ශ කියන්නේ කය දැනෙන යම් කිසි දෙයක්. සමන්නේ කයම ස්පර්ශ වෙනඳ පුළුවන්. නැත්නම් කය ඇතුළේම තියෙන වායෝ දහසක්, තේජෝ දහසක්, පඨවි දහසක් ආදී ස්පර්ශ වෙනඳ පුළුවන්. මේ බාහිර වශයෙන් කියන ස්පර්ශ ප්‍රමාණය කායික ස්පර්ශ ඇති. ඒ ස්පර්ශ එක නම් කායෙන් නම් ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කායෙන් නම් ඒ පිළිබඳව මේ විදිහට පැහැදිලිව අවබෝධ කර ගන්නට පුළුවන් වන්දන කායික ස්පර්ශ දක්වාට පසු කුලින් කුලින් තරම් ධර්ම පහළ වෙනවාද කියලා. ඒකමයි තියෙනවා. කය හා සම්බන්ධ විවිධ ස්පර්ශ සම්ුණාට පහළ වෙන නාම ධර්ම ඔක්කොම යොක්කෝම ධර්ම බුදු සංස්කාරයේ අනිත්‍යයේ ධනාත්මයේ වගේම නිරුද්ධ කියන ධර්මයේ කියන දකින්න. මේ වැදගත් මේක මනස. මනසට හමුවන විවිධ සිතේ ධර්ම ධම්ම මනසට සිහිවෙන විවිධ ධර්ම. අතීතේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. අතීතේ දැකපු රූප, අතීතේ දැකපු ශබ්ද, අතීතේ දැකපු ගඳ සුවඳ, අතීතේ දැකපු රස, අතීතේ දැකපු කාය ස්පර්ශ. දැන් ওই ඉන්දියන් දහකනාසේ දේව ශරීරයේ තියෙන ඉන්ද්‍රයන්ට ඒ ස්පර්ශය මෙලා ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවනම් වර්තමාන ඒ ආරම්භය වෙන්නේ. ඒ කියන්නේ දැන් දකින්න රූපයක් දෙනුනේ ඒ රූපේ පිළිබඳ සිතිවිලි වෙනවා. ඒ කියන්නේ අප සම්පර්ශය ගන්න ඒ රූපයෙන් ඇතුළේ වේදනාව සිතිවිලි ඇති වෙනවා. දැනට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ඇතුළු වෙන සෝත සම්පර්ශය සෝත සම්පර්ශයෙන් යන වේදනාව ආදී ඒ සිතිවිලි පහළ වෙනවා. ඒ වගේම නාසයටත් එහෙමයි, දුවටත් එහෙමයි, ශරීරයටත් එහෙමයි. ඉන්නේ දැකපු රසක් කලගෙන දැන් හිතනවනම් ඒක මනෝ ස්පර්ශයේ තුනේ සිදුවන එකක්. ඉන්නේ දැකපු රූපයක් ගැන හිතලා දැන් හිතලා සිතිවිලි ඇති කරනවා නම් ඒක මනෝ චක්ක සම්පර්ශයේ තුනේ මනෝ සම්පර්ශයේ තුනේ සිදුවන එකක්. ඒ වගේ තමයි කනට දිවට වහන්සේ ඉන්ද්‍රියන්ට දැන් වර්තමාන වශයෙන් පවත්නා වූ අරමුණ තමයි ඒවත් ගන්න. නමුත් මනසට කියන්නේ අතීතයවත් ගන්න පුළුවන්, අනාගතයවත් ගන්න පුළුවන්, වර්තමානයවත් ගන්න පුළුවන්, සංකතයවත් ගන්න පුළුවන්, අසංකතයවත් ගන්න පුළුවන්. ඕනෑම අරමුණක් මනසට ගන්නට පුළුවන්. ඒ ඕනෑම අරමුණක් ගත්තාට පස්සේ පහළ වෙන සිටින ධම්ම රාශියට ඔක්කොම අපි පොදු වචනයක් වශයෙන් කතා කරනවා නම් චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංපස්සජ සංස්කාර කියන වචනයක් කතා කියන්න පුළුවන්. ඒකට මේ සංස්කාර නිසා තමයි බොහෝ දෙනෙක් මේ මම කියලා කෙනෙක් හිතනවා මගේ කියලා පැත්තක් තියෙනවා කියලා ආත්ම දෘෂ්ටියකට බැලගන්නේ. ඒ වගේම මේවට ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ, ගැටෙන්නේ මෙතන මේ සිටිනී ධර්ම ටිකක් ඇතිලා නැතිලා යන්නේ කියලා තියෙන මේ දෙයක් නෙමෙයි කියන අවබෝධය නැතිකම නිසාමයි මේව උපාදාන කරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපගේ සිත තුළ සිටින ධර්ම ටිකක් ඇතිලා නැතිලා ගියාට පස්සේ ඕකේ ගන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක තේරෙනවා. ඕක අපි අතීතයේ ඉච්ච සබ්ජෙක්ට් එකක ඔය ශබ්දේ උපාදාන කර අපිට බැන්නයි කියලා හිතමු. ඕක අපි උපාදාන කරගෙන නැවත නැවත ඕකට සිටින්නේ ඇති කර ගන්නවා නම් ඒක තියෙන්නේ මෙතන තියෙන මොඩකමයි. ඒ වගේ තමයි අතීතයේ අමසා දේවල් තිබුණා නම් ඒක කොහොම නිරුද්ධ වෙලා ගිය ධර්මයි. මේ එකක්වත් දැන්මල් ලැබෙන ධර්මවල මේක දැන් වර්තමාන වශයෙන් පහළවන මානසික ක්‍රියාදාමයක් පමණයි. වෙන දෙයක් ඉතින් නැහැ. ඒ වගේම අනාගතයේ තමයි පැමිණෙන්නේ නැහැ. අනාගතයේ පිළිබඳ යම් තාක්ෂණික ධර්ම රාශියක් අපි හඳුනනවා නම් පවත්නවා නම් ඒක වර්තමානික වශයෙන් දැන් පවත්නා සිටින ධර්ම රාශියක් පමණයි. ඒ වගේම තමයි දැන් වර්තමාන වශයෙන් පවත්නා සිටින ඔක්කොම වර්තමානික වශයෙන් පැතිරෙන්නේ නැති වෙනින් යන සිටිනු ක්‍රියාදාමයක් තමයි මෙතන තියෙන්නේ. ඒ සිටිනු ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඉතින් මේක හරියට තේරෙනවා නම් මොකක්ද අපිට අල්ලන්නේ උපාදාන කරන්න තියෙන්නේ? මොකක් ගැනද දෙන්නේ? මේ තමයි සිතේ තියෙන සිතේ ටිකක් ඇතුළේ නම් පැහැදිලි නැති වෙච්ච එක. ඒ වගේ හරියට හදගත්තේ නිකන් නේ. නිකම් මේ අපගේ සිත තුළ ඔය ඇඳීම් ගැටීම් බැඳීම් මොයිස්කාකාර වයින්සීම් ගෝලකීම් පරිගැනීම් වැනි දේවල් මොකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද ධර්මයේ හරියටම සිතින් අවබෝධ වෙනකොට මෙතන මොකක්වත් මම කියලා හෝ මගේ කියලා හෝ ආත්ම කියලා හෝ කවරාකාරයක මොනයි ගන්නට නෑ. මෙතන මේ සිතේ ධර්ම ටිකක් ඇතුළේ නැතුනේ නැත්තම් මෙහෙම කිසිම වැදගත් භාවයකුත් නෑ. මේ සිතින් ගියතුණා මේ සිතින් ගියතුණා මේ සිතින් නැතුණා මගේ වගේ තමයි අනිත්‍යයි. සිතේ ගියතුණා පැවතුණා නැතුණා මේවා නොදත්තයි මේ ඔක්කොම උපාදාන කරගෙන නිකාකාර සංස්කාර රැස් කරන ධම්ම සංස්කාර අවිද්‍යාව පත්‍යා සංස්කාර කර්ම සංස්කාර රැස් කරන නැවත නැවත උපදී පිළි සංස්කාර දුකම අනුභව කරන්නට සිදුවෙනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් එහෙම ඉගෙනගෙන කලනාසේ දිය ශරීරයේ මනස ඇසුරු කරගෙන පහළ වෙන සෑම ධර්මයක්ම මේ චිත්ත සංස්කාර ධර්මයේ කියලා වෙන මොකක්වත් නෙවෙයි කියලා අවබෝධයක් තියෙනවා. එහේ පැත්තකින් තියෙනවා, කන පැත්තක තියෙන ධර්මයක්, නාසයේ දිව ශරීරයේ පැත්තක තියෙන ධර්මයක්. ඕක අරමුණු කරගෙන එහේ කනේ නාසයේ දිව ශරීරයේ කියලා අපි සිටියේ නැත්නම් ඒවා තියෙන බවවත් අපි දන්නේ නැහැ. ඒකයි කියන්නේ. එතකොට මේවා පිළිබඳ සිතිවිලියක් ඇති කරගත්තොත් විතරයි ඕවා තියෙනවා කියලා වදන්නේ. දැන් දිව තියෙනවා කියලා දන්නේ නැහැ. දිව ගැන අවධානය යොමු කරේ නැත්නම් අයි කවර කොටසක් හරි දෙයක අවධානය යොමු කළේ නැත්නම් ඒක තියෙනවා කියලා අපි දන්නේ නැහැ. මනසින් ගිල ස්පර්ශ කරන්න තෝරන. ඒ වගේම තමයි කනට එන ශබ්ද මනසින් ස්පර්ශ කරන
කාණී කියන ප්‍රමුඛ කාර්යය අධිෂ්ඨාන කරලා වැඩි කර ගන්න තමයි. එහෙම නැත්නම් ඒක සාර්ථක
වාරේ ක්‍රිෂ්ණ වරණේ පුරා මේ විදිහට මේ සංස්කාර අරමුණු කරමින් භවනා කියන මෙතනින් ඒකාන්ත වශයෙන්ම කෙනෙකුට නිමිනිස්සෙන්නේ පුළුවන් ක්‍රම ලැබෙනවා. ඒකෝද මේ දක්වා කියක කරුණාවන කෙනෙක් සාහන්ස ප්‍රකාශ කරනවා. සංස්කාර කියන ඒවා විවිධ තැන්වල විවිධාර්ථ දැක්වීම සඳහා යොදා ගන්නමයි වචනේ. ඉතින් එකක් තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංස්කාර, ඊළඟට අවිද්‍යා පත්‍ය සංස්කාර කියන තැනක, ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වැනි දේවල්, ශබ්ද සංඛාර, සමතෝ කියන තැන තියෙන සංස්කාර, අනේ ධම්මේ සංඛාර, අනිච්ඡාදී වශයෙන් තියෙන සංස්කාර, මේවා මේක එකක් කියලා. ඊට පස්සේ තමයි පංචස්කන්ධය අසුපේගෙන පවස්න සංස්කාර වලට විතරක් අපි අවධානය සංස්කාරයක් මේක අනිත්‍යයට ගියාට පස්සේ මම කියලා ගන්නට කිසිවක්ේ තෝන්නේ මේකත් නිරුද්ධ වෙනවා දැක්කොත් එහෙම ඒකත් නිරුද්ධ වියාම දැක්කොත් ඒ නිරුද්ධ වියාට පස්සේ තියෙන සම්පූර්ණ ස්වභාවය පවා අනිත්‍යයි අනාත්මයි කියලා දකිනකොට ඊවෙනට සිතපත් වෙනවා කියන එකයි කියන්නේ ඒ විදිහට කටයුතු කිරීමෙන් කෙනෙකුට නිරුද්ධසපත් කරගන්නත් පුළුවන් මේ ධර්මයේ ඇහුවට නිරුද්ධ වන දෙන්නේ ඒක ප්‍රායෝගික වශයෙන් අත්දැකනවායි එහෙම නැතුව ධර්මයේ තියෙන බන්නේ දක්ව පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන්කම තිබෙන්නේ මේවා හදවත තුළින් දැක දැක මේ තියෙන දේ හදවත තුළ තිනි ඒ දන්නේ නැහැ. දන්නේ නැහැ මම මොනවද කියනකොට සිතේ නමක් වත් කරගන්න පුළුවන්. නැත්නම් බෑ. නැත්නම් භාවනා කරන්න තෝරන භාවනා කරලා මේ කියන කාරණාව පිළිපදලා නිවන් ලබා ගන්න තෝරන එහෙම කරන්න තවස්සනක් උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරන මේ දේශනාව නිම කරනවා. දෙමෙන්න දෙන්නේ මොන ආකාරයකටද කියන පාඩේ කියනවා කාසත්තාගේ බොම්මස්සා දේවානාගා මෛත්‍රික සම්පත්තියේ සබ්බ සම්පත්තියේ වැදගත්කම සම්පත්තියේ විනාශේ සමෙන්ද